ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
හොඳයි, පසුගිය සතියේ අපිට තවත් අපූරු ප්‍රවෘත්තියක් අහන්නට ලැබුණා. ඒ තමයි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය ප්‍රවෘත්තියක්. දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා නැවතත් ශ්‍රී ලංකාවේ තරුණයෙකු බවට පත් වුණා. ශ්‍රී ලංකා මීටර 100 වාර්තාවත් ඒ වගේම දකුණු ආසියානු වාර්තාවත් බිඳ දැමීමට ඔහුට හැකියාවක් ලැබුණා. ඔහු නමින් යුපුන් අබේකෝන්. ඔහු මේ දස්කම දැක්වුවේ ජර්මනියේ පැවති ජාත්‍යන්තර තරගයකදී. අපි ඉතින් මේ දස්කම පිළිබඳව සහ කවුද මේ යුපුන් අබේකෝන් කියන්නේ, මොකද්ද ඔහුගේ ඊළඟ අනාගත බලාපොරොත්තු, අනාගත ඉලක්ක, ඔහු ගැනත් ඔහුගේ මේ ජයග්‍රහණය ගැනත් SBS සිංහල ගුවන්විදුලෙන් කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. අපි යුපුන්ව සම්බන්ධ කරගන්නවා ඉතාලියේ ඉඳලා, මොකද ඔහු ජීවත් වෙන්නේ ඉතාලියේ. යුපුන් අයිබෝන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට.
අයිබෝන්,
හොඳයි යුපුන්. මුලින්ම අපි යමු ඔබේ තරගයට. මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව වගේම දකුණු ආසියානු වාර්තාවත් බිඳ දැමීමට ඔබට පුළුවන් කමක් ලැබුණා. ඇත්තටම මේ තරගයට සහභාගි වෙන්න කලින් එහෙම වාර්තා බිඳ දමන්න පුළුවන් වෙයි කියලා හිතුණද?
ඇත්තම කිව්වොත් මම රෙකෝඩ් එකක් ගැන බලාපොරොත්තුෙන් ගියේ නෑ මං එතෙන්ට. මොකද මට ඕන උනේ මගේ පර්සනල් බෙස්ට් එකක් කරන්න මීට් එකේ. මං දැනන් හිටියා මට හොඳ කාලයක් වාර්තා කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම රෙකෝඩ් එකක් බ්‍රේක් කරන්න කියලා හිතාගෙන මං ඒ මීට් එකට ගියේ නැහැ.
ඔව්, දැන් ඔබ සහභාගි වෙච්ච තරගාවලිය පිළිබඳව කතා බහ කරමු. මොකද මේ කොරෝනා වසංගතයේ මැද්දේ මේ වගේ මල්ල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වෙන බොහොම කලාතුරකින්. මොකක්ද මේ තරගාවලිය? ඔබට මේ තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලැබුණේ කොහොමද කියලා අපි පැහැදිලි කරමු.
ඔව්, ඇත්තටම කොරෝනා නිසා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මෙහි යුරෝපයේ මීට් පටන් ගන්නේ මේ මාසේ අන්තිම ඉඳලා තමයි මීට් පටන් ගන්න. ඉතින් මේ අවුරුද්දේ මීට් පටන් ගත්තේ ජූලි මාසේ අන්තිම වගේ ඉඳලා. ඉතින් ඒකෙත් ගොඩක් සෙනග එකතු කරන්නේ නැති විදිහට තමයි මීට් එයාලා තියන්නේ. මොකද සිලෙක්ටඩ් ඉවෙන්ට් විතරයි තියන්නේ, කලින් වගේ හැම ඉවෙන්ට් එකම දාන්නේ නැහැ. ඒ වගේම පිටින් අයට එන්න බෑ බලන්න, ඒක වෙනම දෙයක්, වෙනම අත්දැකීමක්. ක්‍රීඩකයෝයි එයාලගේ එයාලේ කෝචස්ලා විතරයි ඉන්නේ. කොහොම හරි පහුගිය සතියේ තිබ්බ එක තරගයකදී මම තත්පර 10.32 කාලයක් වාර්තා කරනවා. මගේ පර්සනල් බෙස්ට් එකට වඩා තත්පර 0.01 පිටිපසෙන් තමයි මම ඒ කාලේ වාර්තා කරන්නේ. ඉතින් ඒකෙන් පස්සේ මයි කෝච් ජර්මන් වල මීට් එකක් තියෙනවා කියලා දැකලා එයා එකට කතා කරලා මගේ විස්තර දීලා තිබ්බා මම හැම ක්‍රීඩකෙක් ඉන්නවා කියලා. පස්සේ එයාලා මට ලේන් එකක් ඔෆර් කරා. මොකද සිලෙක්ටඩ් ඉවෙන්ට් වලනුත් හොඳ මීට් තෝරගන්න අපිට අමාරුයි. මොකද හොඳ එලිට් ඇත්ලීට්ලා දුවන මීට් ගොඩක් අඩුයි. මොකද මේ මොහොතේ ඉතින් මම දැක්කා එක හොඳ මීටින් එකක්. ඉතින් හොඳ ඇත්ලීට්ලා 10ක් ඒකේ ඉන්නවා මම දැක්කා. ඉතින් මං හිතුවා මට ලේන් එකක් ඔෆර් කරපු නිසා මේක හොඳ තරගයක් වෙයි. මං අනිවාර්යයෙන්ම දන්නා, මොකද මගේ ටයිමින් මම මීට් එකට යන්න කලින් මම මගේ කාලේ එතන තිබ්බේ 5 වෙනි ස්ථානෙට. ඉතින් මට ලොකු අත්දැකීමක් ඒ වගේ ඉස්සම් කරන එක. ඉතින් මං ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ගියා ඒ තරගාවලියට. මගේ පෞද්ගලික හොඳම කාලය මට වාර්තා කරන්න පුළුවන් වෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තිබුණා.
ඔය යුපුන්, අපි දැක්කා විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා වෙනවා ඔබ සහභාගි වෙච්ච මීටර 100 ඉසව්වට ජර්මානු ශූරයත් සහභාගි වුණා කියලා. ඔහුවත් පරද්දගෙන තමයි ඔබ මේ ජයග්‍රහණය ලබා ගත්තේ, මේ වාර්තා තැබුවේ. දැන් ඒ ඉසව්වේදී ඔබ මුහුණ දුන්න අභියෝග පිළිබඳවත් අපි කතා බහ කරමු.
අභියෝග කියන්නේ ඔක්කොම අභියෝග තමයි තිබ්බේ ඇත්තරම. මීට් එකට යන්න තීරණය කරපු වෙලේ ඉඳලා, මොකද ජර්මන් කොරෝනාත් තියෙනවා ඉතාලියට වැඩිය, ඊට පස්සේ සීතලයි, ඊට පස්සේ මීට් එක තියෙන වෙලාවල් බලපුවාම හීට් සහ ෆයිනල් දෙකම විනාඩි 55ක් ඇතුළත තිබ්බේ. ඊළඟට හීට්ස් දෙකක් තිබ්බා. ඒක ලේන් 6ක් තියෙන ට්‍රැක් එකක්. ඉතින් එයාලා තීරණය කරලා තිබ්බේ හැම හීට් එක, يعني හීට් දෙකෙන්ම ෆස්ට් වෙන දෙන්නව ෆයිනල් එකට ක්වොලිෆයි කරලා ඉතුරු 4 දෙනාව ගන්න ෆාස්ටස් ටයිමින් 4. ඉතින් වෙනදා අපි කරන වගේ හීට් එක පොඩ්ඩක් මැනේජ් කරලා දුවලා ෆයිනල් එක මැක්ස් අවුට් දුවන වගේ දෙයක් මේකෙදි කරන්න බැරි වුණා. රේස් දෙකම දුවන්න ඕන ටොප්. ඉතින් ඒකත් අභියෝගයක්. ඉතිං ඔක්කොම අභියෝග තමා සහ සීතලේ මොකද පළවෙනි රේසෙක තිබ්බේ 6:35 හැන්දෑවේ තිබ්බේ 7:00. ඉතිං තවත් සීතලයි, අභියෝග ගොඩක් තිබ්බා සහ තරගකාරී නීට්ය මොකද ඒකට ගොඩක් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ සහභාගී වෙලා තිබ්බා. ඔලිම්පික්ම මෙඩල් තියෙන අය, වර්ල්ඩ් චැම්පියන්ෂිප් මෙඩල් තියෙන අය, කලින් සතියේ වර්ල්ඩ් ලීඩින් 97 මීටර්ස් කරපු එකන හිටියා චෙල්ල. ඉතින් ඔක්කොම සහභාගී වුණා. ඉතින් ඒක ලොකු ලොකු කම්පිටිෂන් එක. ඒක අලුත් අත්දැකීමක් සහ ඒ ඔක්කොම අභියෝගයක් වුණා ඉතින් මට.
ඔව්, ඔබ තනදි සඳහන් කරා විශේෂම මේ ප්‍රේක්ෂකයන් නොමැතුව විශේෂම මේ කොරෝනා වසංගතය නිසා අමුතුම ආකාරයේ පරිසරයක් එක්ක තමයි මේ ඉසව්ව පැවැත්ුණේ සහ ඒකත් ඔබට අමුතු අත්දැකීමක් වුණා කියලා. මලල ක්‍රීඩකයෙක් විදිහට කොහොමද ඒ අත්දැකීම ඔබට දැනුනේ? කොහොමද ඒ අත්දැකීම ඔබ විස්තර කරන්නේ?
දැන්නම් ටික ටික ඒක තත්ත්වය දැන් සාමාන්‍යයගෙන එනවා. මුලදීම මම රේස් දුවනකොට ඒක ගොඩක් අමාරු අත්දැකීමක්. මොකද එක පාටම ඉස්සර තිබ්බ ලොකු චේරින් කවුඩ්ඩයක් හිටියා. ඉතින් මිනිස්සු අපිට පේනවා, එයාලා එකට ඉන්නවා, ප්‍රැක්ටිස් කතා බහ කරනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම එකතුනා මේ එක පාරටම. හැමදේම අනිත් පැත්ත ඇරලා මිනිස්සු ඈතින් ඈත බොහොම සුළු පිරිසයි ගවුන්ඩ් එකේ ඉන්නේ. අපි නිකන් තනියම දුවාගේ ඉස්සර 8 ලේන් එකේ දිව්වා. මේ පටන් ගත්තී ට්‍රැක් එකේම දුවන්නේ 3 ලේන් ඈතින් ඈතින් අපි ඉන්නේ. ඉතින් රේස් එකට කලින් බ්ලොක් වෙනම පිහින්න ඕනෑ, සැනිටයිසර් කරන්න ඕනෑ. ඉතින් ඒවා ඒ වඩත් ෆෝකස් කරන්න ඕනෑ. මොකද කොරෝනා අපි අල්ලන්න බයයි, තැනක් තැනකට අත තියන්න බයයි, අපි දුවන්න ඕන, වෝක් කරන්න ඕන, හැමදේම කරන්න ඕන. ඉතින් ඒක හරි අමුතු අත්දැකීමක් සහ ඒක කටුක අත්දැකීමක් කොරෝනා එක්ක. ඉතින් ඒක ටික ටික පුරුදුනා. දැන් ඒක සාමාන්‍ය, දැන් කොරෝනා ඇත්තටම ඉවර නැහැ, ඒක තවත් තියෙනවා. නමුත් ඒක දැන් මිනිස්සුන්ට සාමාන්‍ය වෙලා. ඉතින් අපි පුළුවන් තරම් අර පරිස්සම් වෙන්න ට්‍රයි කරනවා. ඉතින් ඒ වගේ තැනකට ගියාම මොකද හරි අමාරු ඒ වගේ තැන්වලදී. මොකද කම්පිටිෂන් එකට ගියාම අපිට අමාරු, ඒකද වෛරස් එක ගැන හිතන්නත් ඕනේ, නීට් එක ගැන හිතන්නත් ඕනේ, ඉතුරු දේවල් කරන්නත් ඕනේ. ඉතින් අමාරුයි. ඉතින් පුළුවන් තරම් ඒකට අවධානය යොමු කරලා කරනවා. ඉතින් ඒකට නමුත් ඒක අර සාමාන්‍ය කැස්ස උන හෙම්බිරිස්සා වගේ ගානට වැටලා තියෙන වෛරස් එක. මොකද ඒකටම ඉඩ දුන්නොත් එහෙම අපිට මේකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් රිස්ක් එකක් වුණත් ඒ දේ අරගෙන අපිට අපේ දෛනික දේවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින්
හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා එක රැයකින් මේ වගේ දස්කමක් දක්වන්නට බෑ ක්‍රීඩකයෙක්ට. ඔබේ පුහුණුවීම අතිශයින්ම වැදගත් වෙනවා ඒ සම්බන්ධයෙන්. ඔබේ පුහුණුවීම පිළිබඳව අපි කතා බහ කරමු. කවුද පිටිපස්සෙන් ඉඳන් ඔබට මේ සඳහා ධීරිය දෙන්නේ?
පුහුණුවීම් වලට සහයෝගය දෙන්න මගේ මෙහි කෝච්ලා දෙන්නෙක් ඉන්නවා. ක්ලෞඩියෝ ලිචර්දෙල්ලෝ සහ මෞරිසියෝ රිපරෙල්ලි කියන කෝච්ලා දෙන්න තමයි මගේ පිටිපස්සෙන් ඉන්නේ. එයාලා තමයි මගේ සියලුම දේවල් බලලා මේ ප්ලෑන්ස් හදලා ඔක්කොම අපි මේ විදියට කරමු, මෙන්න මේ කාලෙදි මේ දේ කරමු, මෙන්න මේ කාලෙදි මෙන්න මේ විදියට කරමු කියන එයාලා දෙන්න තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් හොඳයි, මං සතුටුයි ඒ වගේ කෝච්ලා දෙන්නෙක් මට ඉන්නේ ගැන. මොකද මම ලංකාවෙන් එන එද්දී මගේ පර්සනල් බෙස්ට් තිබ්බ 10.58 එකක්. ඉතින් මම දැන් මේ වෙනකොට 10.16 එකක් කරලා තියෙනවා. ඉතින් ට්‍රේනින් ගැන මට සතුටුයි.
සාමාන්‍ය ඔබේ ට්‍රේනින් ෂෙඩියුල් එක ගැන පොඩ්ඩක් අපි කතා බහ කළොත් අයියෝ.
ඒක ඇත්තටම පීරියඩෙන් පීරියඩ වෙනස් වෙනවා. සමහර දවස්වලට සතියේ දවස් 6ක් ට්‍රේනින් කරනවා, සමහර වෙලාවට උදේ හවස ට්‍රේනින් වැටෙනවා. ඉතින් ඒක ඕෆ් සීසන්, ඊට පස්සේ ප්‍රෙපරේෂන්, ඊට පස්සේ කම්පිටිෂන් පීරියඩ් වලදී වෙනස් වෙනවා. ඉතින් ඒක
හොඳයි. අපි කතා බහ කරමින් පසු වන්නේ යුපුන් අබේකෝන් සමග SBS සිංහල ගුවන්විදුලියෙන්. විශේෂයෙන්ම ඔහුට හැකියාවක් ලැබුණා පසුගිය සතියේදී දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වන්නට. ජර්මනියේදී පැවති මීටර 100 කෙටි දුර ධාවන ඉසව්වේදී ශ්‍රී ලංකා ජාතික වාර්තාවත් දකුණු ආසියානු වාර්තාවත් බිඳ දමන්නට. යුපුන්, දැන් ඔබ මීට පෙර සහභාගී වෙච්ච ජාත්‍යන්තර තරඟය වගේම ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳවත් අපි කැටියෙන් කතා බහ කරමු.
ඇත්තටම මම මෙහි ආවේ මුලින්ම 2015 වර්ෂයේදී. ඒ එන්න කලින් මම කොරියාවල තිබ්බ වර්ල්ඩ් මීටර් ගේම්ස් වලට සහභාගී වුණා. රටවල් විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. ඒකදී අපිට 3 ස්ථානය ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේක තමයි මගේ මුල්ම ජාත්‍යන්තර ජයග්‍රහණය. ඊට පස්සේ මම මෙහෙ පුහුණුවීම් කරපු නිසා මට ලංකාවට යන්න බැරුණා. මොකද ලංකාවේ ට්‍රයල් තියෙද්දි මට මෙහෙ වින්ටර් සීසන් එක. ඉතින් මට ඒ නිසා මට ගොඩක් තරඟ වලට සහභාගී වෙන්න බැරි වුණා. ඒ නිසා මට තිබ්බ ගොඩක් මීට් මට මිස් වුණා. ඒෂියන් ගේම්ස්, ඒෂියන් චැම්පියන්ෂිප්, ගෝන් ට්‍රී, ඊට පස්සේ කොමන්වෙල්ත් මීට් වලට මට යන්න බැරි වුණා. කොහොම හරි ওই දේවල් සිද්ධ වෙලා 2015න් පස්සේ මම ඊළඟට සහභාගී වෙන්නේ 2019 වර්ෂයේදී නේපාල තිබ්බ සවුත් ඒෂියන් ගේම්ස් වලට. ඒකෙදී ලංකාව නියෝජනය කරලා ඉන්දියාව සතුව තිබුණු වාර්තාව අපි බිඳලා ලංකාවට ගොල් මෙල්ලක් ගේනවා. ඒ තමයි මගේ ජාත්‍යන්තර ජයග්‍රහණ මේ වෙද්දි ලංකාව වෙනුවෙන් කරලා තියෙන.
ඔව් දැන් කොහොමද ඔබ කෙටි දුර ධාවනයේ සෞසඳහ යමුනේ? මොකක්ද ඔබේ ආරම්භය?
කරේ දුරපැනීම සහ තුම්පින්ම. ඉතින් මම ඒ දවස්වල මගේ ඉස්කෝලේ කියන්නේ වෙන අප්පු ජෝසප් වාස්සේකේ ඉන්නකොට අපි ෂීල්ඩ් එකට සෙල්ලම් කරන්න ඕන. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒක ෆ්‍රීඩකේක් ඉවෙන්ට් උනකුත් සහය දිවිින් ඉවෙන්ට් දෙකකටත් සහභාගී වෙන්න අපේ දායකත්වය දෙන්න. මොකද ඒකේ ලැබෙන ලකුණු වලින් තමයි තීරණය කරන්නේ කවුද ශූරයා ඒ අවුරුද්ද කියලා මොන පාසලද කියලා. ඉතින් මට සිද්ධ වෙනවා තුම්පින්ම අමතරව මීට 100-200 කරන්න. ඉතින් මම කෝච් එක මයි කෝච් ඒ දවසල චමින්ද සම්පත් සීරසිංහ මම එයාට කියනවා කෝච් මට මෙහෙමයි මට ලැප් එක දුවන්නත් ඕන 100 ලැප් එක සහ 400 ලැප් එක. ඉතින් මට 100 ලැප් කරන්න ඕන. ඉතින් මට පොඩ්ඩක් ස්පීඩ් පැත්තට බාර කරලා මට වර්කවුට් ඕන කියලා. ඉතින් කෝච් මට වර්කවුට් දෙනවා. ඉතින් දුන්නට පස්සේ ඒකේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා එයාට පේනවා. ඉතින් අපි ඒ දෙක කරනවා. මම පළවෙනි වතාවට ඒ අවුරුද්දේ 100 එක කරද්දි මම සමස්ත ලංකා 3 ස්ථානය ලබා ගන්නවා පළවෙනි අවුරුද්දේම. ඊළඟ අවුරුද්දේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගන්නවා නවතරඟ වාතාවරණයත් එක්ක. ඉතින් එහෙම තමයි මගේ ආරම්භය මීටර් 100ට. තුම්පින්නේ ඉඳලා මම මීටර් 100ට ආවේ විදිහට 2015 තුම්පින් සම්පූර්ණයෙන්ම නවත්තලා මීටර් 100 මේ වෙද්දි කරගෙන යනවා.
ඔව් දැන් තුම්පින්ෙන් පටන් ගත්ත ඒ ක්‍රීඩා දිවියේ ඔබේ ගමන අන්තිමට පසුගිය සතියේදී නතරුනේ නැහැ. අැත්තන පසුගිය සතියේදී පසු කරා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා විදිහට. දැන් මේ ආපු ක්‍රීඩා දිවියේ මේ ආපු ගමනේ බාධක ගැන අපි අර සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවෙන් කියනවා නම් කාපු කට්ට ගැන පොඩ්ඩක් කතා බහ කරමු. මොන වගේ අමතක නොවන දේවල්ද ඔබට කියන්නට තියෙන්නේ?
අමතක නොවන දේවල් සුන්දර සහ අසුන්දර දේවල් ගොඩක් තියෙනවා. සුන්දර දේවල් හරිම සුන්දරයි මතක් කරද්දි අපි එහෙම දේවලුත් කරානේ කියලා මතක් වෙනවා. ඉතින් ඒ දේවල් කරලා අද මෙයාගේ තත්ත්වයක ඉන්නේ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මොකද ඉස්කෝලල් යාළුවොත් එක්ක මීටරට ගිහිල්ලා සතුටු වෙලා මේ දිනලා ඉතින් යාළුවොත් එක්ක සින්දු කියලා වා කරලා ඉතින් හරි සතුටු. ඉතින් යා මතක් වෙනකොට ඒවා තමයි මේ ගමනෙන්න මුල්ම අඩිතාලම. ඉතින් මොකද ඉස්කෝල අතර තරං කරද්දි ඉතින් හරිම උද්යෝගිමත්. ඉතින් ඒවා තමයි ඉතින් සුන්දර දේවල්. සමහර අවස්ථාවලදී මට සිලෙක්ෂන් මීට් වලින් මාව මං එන්නේ කලින් සිලෙක්ෂන් මීට් තියලා මාව අයින් කරලා තියෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී සුසුකම් ලබන්න තරඟ තියෙනකොට ඒවා නැතුව වෙන ඉවෙන්ට් තියලා කරලා තියෙන ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මං ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. සහ තව තව කතා මට මම ලංකාවට යනකොට මට ওই ලෙටර්ස් ගහලා දුවන්න බැරුව යන එක එක දේවල් ඉතින් එලා තියෙනවා. ඉතින් සමහර දේවල් එලා කියනවා. ඉතින් සතුරුයි මං ඇත්තටම ඒ වගේ වැටුනේ නැහැ කිසිම දවසක. මොකද ක්‍රීඩකයෙක් කියන කෙනා කවදාක්වත් එහෙම පස්තර ගියොත් එහෙම එන බාධක වලින් කවදාක්වත් එයාට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් මං ඒ ලැබුණු අභියෝග ඔක්කොම ජය අරගෙන ඉතින් අද මේ වගේ හොඳ කාලයක් වාර්තා කරලා South Asian fastest man වෙලා තියෙනවා. ඉතින් මට ඒ ගැන ගොඩක් සතුටුයි.
ඔව් යපුන්නේ. දැන් ඔබ මේ වන විට ජීවත් වෙන්නේ ඉතාලියේ. දැන් ලංකාවේ ඉඳන් ඉතාලියට පාර කපන කොහොමද කියලා ඔබ කියන්න කැමති?
ඔව් ඇත්තටම මගේ තාත්තා අවුරුදු 30 දැන් වැඩ කරන්නේ ඉතාලියේ. ඉතින් පොඩි කාලේ ඉඳන් මට මෙහෙට යන්න අවස්ථාව තිබුණා. 2014 වර්ෂයේදී මම A level කරලා මට කැම්පස් යන්න මම සිලෙක්ට් වෙලා තිබ්බා ස්පෝර්ට් ඩිග්‍රියට. ඉතින් ඒ වෙද්දි මගේ වීස එකත් කැන්සල් වෙගෙන ඇවිල්ලා තිබුණ කොහේ අවුරුදු 18 වෙන්න කලින් මම ඇතුල් වෙන්න ඕනේ යුරෝපෙට. ඉතින් මම තීරණය කරා මගේ එක මාසාව ස්පෝර්ට් වලින් ඉස්සරහට යන්න සහ මට වීස එක මට රැක් ගන්නත් ඕන. ඉතින් ඒ දෙකම නිසා මම තීරණය කරනවා කැම්පස් යන්න නැතුව මම ඉතාලියට එන්න මගේ පුහුණුව සඳහා. වෙන රටක් තෝරගන්න නැති හේතුව එකක් මගේ තාත්තා මෙහි ඉන්න නිසා මට ශක්තියක් වෙනවා ඒක නිතර. මොකද මට හදිස්සියක් කරදරයක් වුණත් එයත් ඉන්න නිසා. ඉතින් ඒ දේවල් ඔක්කොම බලලා තමයි මම තීරණය කරන්නේ ඉතාලියට එන්න කියලා 2015 ඊට අවුරුදු 5කට කලින්.
හොඳයි. දැන් මේ තරගාවලියෙන් පස්සේ ඔබ විශේෂ ප්‍රකාශයක් කරනවා ඊළඟ ජපානයේ ටෝකියෝ ඔලිම්පික් වල පිළිබඳව කොහොම හරි සුසුකම් ලැබීමේ තරගයකට හරි සහභාගී වෙන්නට ඔබේ අවස්ථාවක් තිබෙනවා කියලා. මෙතනින් එහාට ඔබේ සැලසුම් ගැන අපි කතා බහ කරමු.
ෂෝට් ටර්ම් ප්ලෑන් ගැන කිව්වොත් එහෙම මේ සීසන් එක ඉවර වෙන්න කලින් තවත් හොඳ කාලයක් වාර්තා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙම නැති වුණොත් එහෙම මගේ ඇවරේජ් වල මම ඉන්න ට්‍රයි කරනවා තව රේස් දෙක තුනක් ඇතුළත. මොකද එතනින් තමයි අපි නතර කරලා නීළඟ අවුරුද්දේ පටන් ගන්න මේ මේ සීසන් එකේ කරපු දේවල් ග්‍රාෆ් කරලා ඒකේ හොඳ නරක ට්‍රේනින් වල අඩු වැඩිකම් ඔක්කොම බලන්න මේ මේ සීසන් එකෙන් පස්සේ. ඉතින් ඒ නිසා මම ඒක ගැන හිතලා ට්‍රේනින් කරනවා මේ මේ අවස්ථාවේදී. ෂෝට් ටර්ම් ප්ලෑන් විදිහට කියන්න පුළුවන් මට ඒ දේ. ලොං ටර්ම් ප්ලෑන් විදිහට කියන්න පුළුවන් මගේ එකම බලාපොරොත්තු ග්‍රාසිස්සියේ ටෝකියෝ වල තියෙන ඔලිම්පික් වලට ලංකාව රිප්‍රසන්ට් කරන එක නිරසියෙන්, සහ ලබන අවුරුද්දේ ඒෂියන් ගේම්ස් තියෙනවා ඒකෙදිත් ලංකාව නියෝජනය කරලා ලංකාවට කුමන හෝ පදක්කමක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදිහට ඉදිරියේදී ස්ටෙප් බයි ස්ටෙප් ඒ දේවල් කරන්න මම කෝච් ලත් එක්ක කතා කරලා ප්ලෑන්ස් වලට වැඩ කරන්න යන බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් කිව්වොත් එහෙම ටෝකියෝ වලට සිලෙක්ට් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තු එක. මගේ විතරනේ මුළු ලෝකේ ඉන්න ඔක්කොම ක්‍රීඩකින්ගේ පළවෙනි බලාපොරොත්තුව ඒකට සිලෙක්ට් වෙන එක. ඊළඟ බලාපොරොත්තුව තමයි හීට් එකෙන් සෙමි ෆයිනල් යන එක. ඊට පස්සේ බලාපොරොත්තුව සෙමි එකෙන් ෆයිනල් එකට ගිහිල්ලා පළවෙනි තුන් දෙනා අතර දුවන එක. ඉතින් ඒ විදිහ තමයි ඒවා ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. ඉතින් අපි පළවෙනි ස්ටෙප් එක ගැන හිතමු ඉතින් දැනට මේ වෙද්දි.
හොඳයි, අපි අවසාන වශයෙන් ඔබේ පුද්ගලික විස්තර ටිකක් ගැන කතා බහ කරන්න කැමතියි. ඔබේ පවුලේ විස්තර, ඔබේ අනෙකුත් අධ්‍යාපන කටයුතු සහ මේ වන විට ඔබේ විස්තර පිළිබඳව.
මගේ ගම පන්නල. මම මුලින්ම පාසල් ඉස්කෝලේ ගියේ පන්නල ජාතික පාසලට. ඉතින් පස්සේ ලෙවල් වලට මම වෙන්නප්පුව ශාන්ත ජෝසප් විශ්වවිද්‍යාලයට යනවා. මගේ පවුලේ අම්මයි තාත්තයි නංගි ආච්චි සීයයි ඉන්නවා. පෞද්ගලික තොරතුරු කිව්වොත් ඒ විදිහ තමයි. මගේ පුහුණුකරුවන් ගොඩක් ඉන්න ලංකාවේ. මගේ පාසල් කාලේ හිටියා සුභද්‍රමි, ඊළඟට දිනේෂ් බණ්ඩාර, ඉතින් පස්සේ චමින්ද සම්පත්, ශාලක ප්‍රසන්න සර් වෙන්නප්පු. ඉතින් එයාල තමයි මගේ පුහුණුකරුවන් ඉදිරි හිටියේ ලංකාවේදී. ඒවා තමයි ඉතින් මට පෞද්ගලික විස්තර විදිහට කියන්න පුළුවන්. සහ මේ මට විශේෂයෙන් ස්තුති කරන්න ඕන මේ අවස්ථාව මට ලබා ගන්න ගොඩක් උදව් කරපු පුද්ගලයන් ඉන්නවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මම සේවය කරන ආයතනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙතිනන් ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා ආර්මි කමාන්ඩර් ඉතා ගෞරවයෙන් මම මතක් කරනවා. මොකද එතුමා ක්‍රීඩාවට ගොඩක් කැමති. ඉතින් එතුමා මට අවස්ථාව දෙක තුනකදීම හම්බුණා. ඉතින් එතුමා මට විශ් කරා ඉදිරියේදී හොඳ කාලයක් පාර්ථා කරන්න ලංකාව වෙනුවෙන් ආර්මික වෙනුවෙන් දෙයක් කරන්න අනිවාර්යෙන්ම කියලා දැල්ලා. ඉතින් මං අද සතුට වෙනවා මට එතුමා කියපු දේ මට අද කරන්න පුළුවන් වෙච්ච එක ගැන. එතුමා ඇතුළු මුළු සමස්ත යුද හමුදාවම ආදරෙන් මතක් කරනවා. මගේ ඒකගේ ස්ලීමි ඒකේ බලකාධිපතිතුමා ඇතුළු ඔක්කොම දෙනාම මතක් කරන මේ අවස්ථාවේදී ඒක ආදරෙන්. මල්ලකිඩා සංගමේ සභාපති මේ ජනරල් පාද ෆර්නාන්ඩෝ සර්වත් මතක් කරන්න ඕන. මොකද සර් තමයි මගේ පුහුණුවීමට අදාළ සියලුම දේවල් මට කරලා දුන්නේ.
අපි කතා බහ කරමින් පසු ඒ යුපුන් අබේකෝන් සමග ඔහුට හැකියාවක් ලැබුණා පසුගියදා ජර්මනියේ පැවති ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වෙන් දකුණු ආසියානු වාර්තාව බිඳ දමන්නට, වගේම ශ්‍රී ලංකා වාර්තාවත් බිඳ දමන්නට, දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වන්නට. ඉතින් යුපුන්, ඔබේ අනාගත බලාපොරොත්තු කෙසේ හෝ ටෝකියෝ ඔලිම්පික් වලට සහභාගී වන්නට ඔබට ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබට සුබපතනවා අපි ඔස්ට්‍රේලියාවේ සිට SBS සිංහල ගුවන්විදුලෙන්. බොහොමත්ම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වෙලා මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්.
ගොඩක් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.